විසර්ජන පනත් කෙටුම්පත 2025 පාර්ලිමේන්තු පූර්ණ කාරක සභාව. පළවන උපලේඛනය කර්මාන්ත සහ ව්‍යසහගත සංවර්ධන අමාත්‍යාංශය ශීර්ෂ 149 සහ 303. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ශීර්ෂ 194 සහ 219. සලකා බැලීම පූර්ව භාග 10 සිට අපර භාග 6 දක්වා. කපහරීමේ යෝජනාව honorable හේෂා විතානගේ
29.
You have 29 minutes.
ගරු කතානායකතුමනි, 2025 විසර්ජන පනත් කෙටුම් පතෙහි කාරක සභා අවස්ථාවේදී අද දින විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 149, 303, 194 සහ 219 දරන වැයශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, අද ඉතාම වැදගත් අමාත්‍යාංශ කීපයක් විවාදයට ගැනෙන වෙලාවේ විශේෂයෙන් මම කැමති මගේ අවධානය යොමු කරන්න තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව වත්මන් අමාත්‍යවරයා සහ වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට. මොකද හේතුව, අපි පාර්ලිමේන්තුවේ පහුගිය මේ වගේම අයවැය විවාද ගණනාවකදී කරුණු කාරණා මතු කරා. මේ අමාත්‍යාංශය හරහා මේ රටේ විශේෂයෙන්ම තාරුණ්‍යයට, පාසල් දරුවන්ට, ක්‍රීඩකයන්ට ඒ ඉටුවේ උතු සේවාව වෙනවද කියන කාරණාව සම්බන්ධ. අද වෙනකොට මේ මොහොත වන විටත් මේ රටේ ජනතාවට විශ්වාසය තබාගන්න පුළුවන් ආකාර, මේ ආණ්ඩුවට මහලු කාලයක් නෑ, මේ ආණ්ඩුවට මේ පහුගිය අවුරුදු ගණනාව වසර ගණනාවක එක් එක් ආණ්ඩුවල කරපු වැරදි නිවැරදි කරන්න කාලයක් නෑ කියන කාරණාව මම විශ්වාස කරනවා. හැබැයි තවම රටේ ජනතාවට මේක නිවැරදි දිසාවට යයි කියන ප්‍රවේශයවත් ගන්න වත්මන් ආණ්ඩුවත් වත්මන් අමාත්‍යවරයාත් සූදානම් නැහැ කියන ඒ සංඥාව අපිට දැන් දකින්න පුළුවන් වෙලා තියෙනවා. සර්, මම කැමති මේ පිළිබඳව නිකම් පාර්ලිමේන්තුවේ කාලය කාදමනවාට වඩා වටිනා හරවත් තොරතුරුත් එක්ක මේ අමාත්‍යාංශය පිළිබඳව යම් කිසි විවාදයට එක්වීම වෙනුවෙන් මේ මාසේ 10 වෙනිදා අපි ලංකාවේ තියෙන සියලුම ක්‍රීඩා සංගම් වලට ආරාධනා කරලා කොළඹ පදනම් ආයතනයේදී සාකච්ඡාවක් කරා. ඒකේ මතුවෙච්ච සුවිශේෂී කරුණු ටිකක් තියෙනවා. මං හිතුවා ඒක අමාත්‍යවරයාටත් වැදගත් වෙයි, අපිටත් වැදගත් වෙනවා, මේ පිළිබඳව උනන්දුවක් දක්වන මේ රටේ පුරවැසියටත් වැදගත් වෙයි. ඉතින් අපි හිතනවා මේ ක්‍රීඩා අමාත්‍යාංශය කියලා කියන්නේ, තරුණ කටයුතු අමාත්‍යාංශය කියන්නේ රටක ඉතාම වැදගත් අමාත්‍යාංශයක්. තරුණ කටයුතු අමාත්‍යාංශය ගත්තොත් පහුගිය කාල සීමා පුරාවම ගරු කතානායකතුමනි සිද්ධ වුණේ හැමදාම පත්වෙන පාලකයාගේ කවුරු හරි හිතවතෙක් නැත්නම් පාලකගේ දේශපාලන ව්‍යාපාරයට අතහිත දෙන කෙනෙක් තමයි තරුණ සේවා සභාවට සභාපති කළ යවන්නේ. તો එතුමගේ වක්කීම එතකොට මේ රටේ තාරුණ්‍යය වෙනුවෙන්, මේ රටේ තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන එක නෙමෙයි, තමන්ට පත්වීම ලබා දීපු, තමන්ට දේශපාලන පත්වීම ලබා දීපු පාලකයා වෙනුවෙන් දේශපාලනික කටයුතු වලට හයිය දෙන එක. අර අපි දැක්කා, මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට කෝප් කමිටුවේදී තරුණ සේවා සභාව ගැන ඒ කරපු විවරණය ගැන, ඒ හෙළිදැක්වීම ගැන මමත් මාධ්‍ය තුලින් දැක්කේ, ඉතාම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒක වෙන්න ඕන, මෙරටේ දේශපාලන නායකයන්ට ඕන විදියට තරුණ කටයුතු අමාත්‍යංශයේ නැත්නම් තරුණ සේවා සභාවේ කටයුතු වෙනවනම් මං හිතන්නේ අනාගතයේ තාරුණ්‍යයට දැන් මේ අද තත් මේ පත් වෙලා තියෙන තත්ත්වයට එහා ගියපු නරක තැනකට මේක තල්ලු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම වත්මන් ආණ්ඩුවේ අපි දැක්ක ගරු අග්‍රාමාත්‍යතුමිය තරුණයන්ගේ මේ තරු උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ගැන එතුමියගේ පිළිතුරම මහගෙන හිටියා. ඒ කාරණාවට මමත් එකඟයි. මොකද මේ රටේ උපාධිධාරීන්ට රැකියාව ලබා දීමේදී තියෙන ඕන නියම ක්‍රමවේදයක්. දැන් පහුගිය කාලේ බැසිල් රාජපක්ෂ මහත්තයා දුන්න උපාධිධාරීන්ට රැකියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රැකියාවට ගියා. වාඩි වෙන්න පුටුවක් නැහැ. වාඩි වෙන්න පුටු නැතුණාම අර ඇට පැකට් ටිකක් දීලා ගෙවල් ගාන ගිහිල්ලා මේක හිටවන්න කියලා දීපන් කියලා කිව්වා. ඔක තමයි උනේ. පහුගිය කාලේ උපාධිය අරගෙන ගෙදර ඇවිල්ලා ඒක තමයි උනේ. හැබැයි වර්තමාන ආණ්ඩුව උපාධිධාරීන්ට පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරපු දේම කරනවා කියන එක තමයි උපාධිධාරීන් කියන්නේ. සා ඔබතුමියගේ එක ප්‍රතිපත්තිමය කාරණාවත් එක්ක අපි එකඟයි. ඒක වෙන්න ඕනේ. හැබැයි ගරු ඇමතුමිනි මගේ දුරකථනයේ තියෙනවා ඔබ තුමන්ලගේ වත්මන් ආණ්ඩුව නියෝජනයකට අමාත්‍යවරු මැතිවරණ කාලයේදී ගිහිල්ලා තරුණ උපාධිධාරීන්ට මැතිවරණයේ සහයෝගය දක්වන්න අපි ආවම මෙහෙමයි කරන්න කියලා. මේක අගමැතිතුමිය දන්නේ නැතුව ඇති. මේ මෙහෙමයි කරන්න කියලා ඒ අහිංසක තරුණ උපාධිධාරීන් රවට්ටපු විදිය. එහෙමනම් ඉතින් රාජපක්ෂ මහත්තයා කරපු දේම තමයි මේ වත්මන් ආණ්ඩුවෙත් කරලා තියෙන්නේ. තමන්ගේ ඡන්දය ලබා ගැනීම මැතිවරණ ජයග්‍රහණය කරන්න උපාධිධාරීන්ට දීපු පොරොන්දුව පළාත් හතේම පළාත් හතක එකතු වෙලා ඉන්න උපාධිධාරීන් මා හිතන විශාල පිරිසක් අපිත් එක්ක කතා කරා. ඒ කියන කාරණාත් එක්ක ඉතා පැහැදිලි අද ඔවුන් ඉතාම අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ඔවුන් දේශපාලනික වශයෙන් සියලු දෙනා ඔබට සහයෝගය දුන්නා වත්මන් ආණ්ඩුව පිටවන්න. හැබැයි අද ඒ ප්‍රතිපත්තිමය කාරණා ක්‍රියාත්මක කරන කෑල්ල ගරු අග්‍රාමාත්‍යතුමිය කිව්ව එක හොඳයි. හැබැයි ඒක අර එදා මැතිවරණ වේදිකාව තුළ නෑ, ඒ වෙනුවෙන් පවත්වපු සාකච්ඡා තුළ කොහෙවත් කියවෙන්නේ නෑ. අපි ඔබට සාධාරණ ඉටු කරනවා කියන කාරණාව කිව්වේ. අද පාරට බැහැලා කෑ ගහන්නේ ඒ බලාපොරොත්තුව අහිමි වෙච්ච අපේ රටේ තාරුණ්‍ය. ඒ වගේම මම ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරන ජාතික ඔවුන් සේනාංකය 2002 පාර්ලිමේන්තු පනතක් මගින් ආරම්භ වෙච්ච ජාතික යෞවන සේනාංකයේ යෞවනයේ විනය නායකත්වයේ පෞරුෂය සංවර්ධනය ඇති කරලීමත් ඒ තුලනේ ඔවුන්ගේ වෘත්තීය පුහුණුවට යොමු කිරීම රැකියාගත කිරීම අරමුණු කොටගෙන තමයි මේක පිහිටවෙන්නේ. මේ ආයතනයෙන් අපිට තොරතුරු වාර්තා වෙන මේ ආයතනය තුළ ප්‍රමිතිය නියාමනය පිළිබඳ යම්කිසි ප්‍රශ්න තියෙනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ ආයතනය වසා දැමීමට කටයුතු කරනවා කියලා ආයතනෙන් අපින් මේක මතු කරන්න කියන අපි ගරු ඇමතුමාගෙන් අහනවා. එහෙම අදහසක් තියෙනවා. එහෙමනම් අදහසක් තියෙනවා නම් එවැනි තත්වයකට පත් වෙන්න හේතුව කුමක්ද කියන කාරණාව එතුමාගෙන් දැනගන්න කැමැති. ඒ වගේම ගරු කථානායකතුමනි මම කැමැති වත්මන් අපේ ගරු ඇමතුමාට මීට පෙර පහුගිය දිනක මේ පාර්ලිමේන්තුවේ කල්තබීම් විවාදයක් හරහා අපි ක්‍රීඩා අමාත්‍යංශය ගැන යම් කරුණු කාරණා ටිකක් ගැන සාකච්ඡා කරා. එතුමා එදා වෙච්ච පොරොන්දු සහ එතුමා කරපු ප්‍රකාශයන් එක්ක මම කැමතියි අපේ රටේ ක්‍රීඩා අමාත්‍යංශයේ වගකීම මේ වෙනකොට ඉටු වෙලා තියෙනවද පහුගිය අමාත්‍යවරු හරහා අද වර්තමානයේ කොතෙන්ටද ඇවිල්ලා තියෙන කියන කාරණාව ගැනත් යම් කිසි කරුණු ටිකක් ගේන්න. ශ්‍රී ලංකා ජනරජයේ 1973 අංක 25 දරන පනතර අනුව තමයි ක්‍රීඩා සංගම් ලියාපදිංචි කරන ජාතික ක්‍රීඩා පනත. මේ පනතට අනුව ගරු කථානායකතුමනි අපේ රටේ තියෙනවා ක්‍රීඩා සංගම් ලියාපදිංචි ක්‍රීඩා සංගම් 73ක්. මේ ක්‍රීඩා සංගම් 73ක් අපේ රටේ ලියාපදිංචි වෙලා තිබුණට ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ නායකත්වයෙන් තියෙන ජාතික ක්‍රීඩා උළෙලට එන්නේ 28යි. 73ක් තියෙනවා, 28යි ජාතික ක්‍රීඩා උළෙලට සම්බන්ධ වෙන්නේ. එමනම් මොකද්ද එතන තියෙන වෙනස කියන කාරණාව ගැන පහුගිය කිසි අමාත්‍යවරයෙකුට මං හිතන්නේ අවබෝධයක් ලැබිලත් නැහැ, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලත් නැහැ. පිළිතුරක් ලැබුණා අපි වත්මන් අමාත්‍යතුමාගෙනුත් අහනවා ඔබතුමත් මේකම ඉස්සරහට අරගෙන යනවාද කියලා. ඒ වගේම පහුගිය පැවති සාකච්ඡාව හරහා අපේ රටේ ක්‍රීඩා සංගම් මතු කරපු කාරණා එකින් එක මම මේ සභාව හමු වී තියන්න කැමති. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන මම දිගින් දිගටම කතා කරා. මං හිතන්නේ මේ අද කරන හෙළිදරව් කතා කිරීම වෙනුවෙන් ආණ්ඩුව දෙන පිළිතුරත් එක්ක මේ රටේ ක්‍රිකට් ලෝලින්ට මේ රටේ ක්‍රිකට් වෙනුවෙන් කතා කරන අයට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගැනුව තියෙන උනන්දුවක් තියෙන අයට කියනවා මෙතනින් එහාට ක්‍රිකට් ගැන කතා කළ වැඩක් නැහැ ආණ්ඩුව මේ වෙනකොට හැසිරීම මොකක්ද කියන ගැන අපිට අවබෝධයක් තියෙනවා අපි ඍජුව ගෞරව ඇමතුමාට යම් කිසි මේ කරුණු පැහැදිලි කරගන්න ප්‍රශ්න කීපයක් යොමු කරන්න කැමති එතුමා ලබා දෙන පිළිතුරුත් එක්ක අපිට ඉතාම පැහැදිලි වෙන්න පුළුවන් මේක යන්නේ කොතෙන්ටද මේ පහුගිය කාලේ ඇමතිවරු හැසිරිච්ච විදියටම සමහර ඇමතිවරු මෙතුමාටත් හැසිරෙන්න සිදු වෙලා තියෙනවාද කියන කාරණාව ගැන සා මම කැමති කියන්න ගරු කතානායකතුමනි මේ මේ මොහොත වෙනකොට අපේ රටේ ක්‍රිකට් පිළිබඳව ලොකු ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වෙලා තියෙනවා ඒ තමයි මේ මාසේ 31 වෙනිදා නැවත ක්‍රිකට් නිලවරණය කැඳවලා තියෙනවා මේ නිලවරණය ගැන අපි පහුගිය දිනක ඇහුවම ගරු ඇමතුමා ඉතාම පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා මම ඒ පිළිතුර ඒ එතුමා එදා ලබා දී පිළිතුරම හැන්සාඩෙන් අරගෙන මේ උපුටා දක්වන්න කැමති එතුමා කියනවා අපි කාටවත් බය නැහැ කාටවත් නැවෙන්නෙත් නැහැ කාගේවත් සාක්කුවට වැටෙන්නෙත් නැහැ අපිට බලය තියෙනවා අපි ඒ බලය අවශ්‍ය අවස්ථාවේදී පාවිච්චි කරනවා කියලා එතුමා කියනවා සතියක් දෙකක් ඇතුළත බලා ගන්න පුළුවන් අපි මොනවද කරන්න කියලා කරුවම එතුමා ප්‍රකාශ කරනවා හැබැයි දැන් එතුමාගේ ප්‍රකාශය කළා සතිය දෙක නම් ඉවරයි එතුමා කරපු දෙයක් මා දන්නා තරමින් තවම නැහැ එතුමාගේ හිතේ තියෙනවද එතුමා යමක් කරලා තියෙනවද කියන එක අපි අද බලාගමු. ඒ වගේම ගරු කතානායකතුමනි මේ අවස්ථාව වෙනකොට අපිට පේනවා. ඒක අපි එදා දැක්කා පහුගිය අයවැය විවාද වෙලාවේ රොෂාන් රණසිංහ හිටපු ඇමතිතුමාට අමාත්‍යංශය දීලා ගෙදර යන්න උනා. ඇයි අමාත්‍ය ධූරේ නැතුව ගෙදර යන්න උනේ? එදා හිටපු පාලකයා. එදා හිටපු පාලකයාගේ ලේකම්වරු එදා හිටපු පාලකයාගේ උපදේශකවරු වත්මන් ක්‍රිකට් පාලනය එක්ක තිබිච්ච සම්බන්ධතාවය එක්ක ගරු කතානායකතුමනි ඇමතිවරේ ගෙදර යන්න පුළුවන් තැනකට තල්ලු කරගෙන ආවා. අද මම හිතනවා මේ කාලය. මොකද මම දැක්කා NPP නැත්නම් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් බලාත්මක කරන්න දීපු පොරොන්දුව තියෙන 34 වෙනි පිටුවේ චිත්‍රසිරි වාර්තාව පිළිබඳව අපි ඉස්සරහට කතා කරමු. ඉතින් එහෙම තත්වයක් තියෙද්දි මේ මොහොතේ මේ රටේ ක්‍රිකට් ගැන ආදරයක් තියෙන ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් වත්මන් පාලකව මේ රටේ ක්‍රිකට් විනාශ කරලා තියෙන්නේ මේ රටේ ක්‍රිකට් නැත්තරම නැති කරලා තියෙන්නේ ඒක ජාවාරමක් බවට පත් කරගෙන තමන්ගේ ආදාය මාර්ගයක් බවට පත් කරගෙන කටයුතු කරනවා කියන එක ඕනෑ කෙනෙක් පිළිගන්න. එවැනි වටපිටාවක් තුල අමාත්‍යවරයාට අර ඉස්සර කියපු වගේ ජනාධිපතිතුමා කිව්ව වගේ එක පෑන් පහරින් මේ දූෂිත කණ්ඩායම ගෙදර යවන්න අවස්ථාව තියෙද්දී නිශ්ශබ්දව ඉන්න එක ගැන අපි එතුමාට චෝදනා කරන්න කැමති නෑ. හැබැයි මේ ඇස් පේන කන් ඇහෙන ඕන මිනිහෙකුට දැනෙනවා මේ ඇමතිතුමාටත් වෙලා තියෙන්නේ පහුගිය ඇමතිවරුන්ට වෙච්ච ලෙඩේමයි. මේ ඇමතිතුමා අපි අකමැත්තෙන් හරි කියනවා බලෙන් හරි එක්ක සාක්කුවට දාගෙන දෙනවා. එක්ක ඇමතිතුමාව සාක්කුවට දාගන්න බැරුව ඊට උඩ ඉන්න කෙනෙක් සාක්කුවට වැටලා ඇමතිතුමාට බලපෑම් කරනවා. නැත්තම් මේක විසඳෙන්න ඕන වෙලාවක්. මොකද මේක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් තිබුණා නම් පොඩි ප්‍රශ්න තිබුණා. බැඳියාවන් තිබුණා. රාජපක්ෂ ආණ්ඩුවට ඔය කණ්ඩායමත් එක්ක බැඳියාවන් තිබුණා. අපි හිතනවා ජාතික ජනබලවේගයට එහෙම බැඳියාවන් තියෙන විදියක් නැහැ. හැබැයි දැන් පේනවා ගරු කතානායකතුමනි යම් බැඳියාවන් එක්ක තමයි ඔවුන් හිර වෙලා තියෙන්නේ. මේ කට්ටියගේ හිතේ තියෙනවා ඇති අර රැවුලයි කැඳයි දෙකම බේරගන්න වැඩක් කරන්න සම්මිසිල්ව මහත්තයා මේ 31 වෙනිදා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන නිලතල ටික ගන්න අවස්ථාව දීලා ඊට පස්සේ අපි තිස්සේරි වාර්තා කමිටුව ගේනවා කියලා හිතාගෙන ඇති. හැබැයි අපේ රටේ ක්‍රීඩා පිළිබඳ උනන්දු මිනිස්සු ඒ තරම් මෝඩ නැහැ. එතෙන්ට ඒක ගෙනල්ලි වෙලා අපි මේ ප්‍රශ්නට උත්තර හෙව්වා කියලා කියන්න හිතන් ඉන්නවා නම් මං හිතනවා ඒක ඒ හිතන අයට ලොකු වැරදීමක් වෙලා තියෙන කියන කාරණාව මතක් කරලා දෙනවා.
කෝඩ ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මූලාසන අරුඩ වෙන තුරු.
Honorable member, you may please continue.
කරුණියෝජ කතානායකතුමනි, දැන් මේ මොහොත වෙන විට 2023 මේ පාර්ලිමේන්තුවේ දවස් දෙකක විවාදයක් තිබ්බා. මේ ක්‍රිකට් පාලක මණ්ඩලය නැත්නම් මේ ක්‍රිකට් ආයතනය සම්බන්ධව තියෙන ගැටලු සම්බන්ධව මේ රටේ ක්‍රිකට් විනාශ වෙනවා කියන ඒ කාරණාවට උත්තර හොයන්න දින දෙකක විවාද තිබුණා. ඒ දින දෙකේ විවාදවල ආපු අවසන් තීන්දුව ගැන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සතුටු වෙනවා කියන්න සියලු දෙනා. සමහරු නම් අකමැත්තෙනුත් ඉන්නේ නැති. මොකද පහුගිය කාල සීමාවේ මේ රටේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල සභාපතිරු හිටිය 95%ක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ කට්ටිය අකමැත්තෙන් වුණත් ඒ කට්ටිය අත උස්සලා සියලු දෙනාගේ ඒකමතික තීන්දුවක් ආවා. අපේ රටේ ක්‍රීඩා 55 ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව යථාරූපී කරලා නිවැරදි තැනකට අරගන්න ඕන කියලා. දැන් අද ඒක වත්මන් ආණ්ඩුව මං හිතන්නේ පහුගිය ආණ්ඩුව පරාජයට පත් වෙලා ගෙදර ගියා. අද වත්මන් ආණ්ඩුවට ඒක ඉදිරියට අරන් යන්න ඕන තරම් අවස්ථාව තිබුණා. දැන් මේ කාල සීමාව තුළ අපි දැක්කේ නැහැ ඒ ගැන. ඒ වගේම මේ සම්බන්ධව පහුගිය ආණ්ඩුව කැබිනට් අනුකමිටුවක් පත් කරා. ඒ පත් කරේ ඒකේ සභාපතිවරයා වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එවකට අමාත්‍ය අලි සබ්රි මැතිතුමා. මම මේ වෙලාවේ එතුමා පාර්ලිමේන්තුවේ නැතු වුණත් මගේ ගෞරවයේ පිරිනමන අලි සබ්රි ගරු හිටපු ඇමතිතුමාට එතුමා අවංකව සත්භාවයෙන් මේ ක්‍රිකට් කල්ලියේ සාක්කුවට වැටෙන්නේ නැතුව මේ කණ්ඩායමත් එක්ක එකට ගිහිල්ලා ඉවර වෙලා සමාජ ශාලාවල නැත්නම් වෙන වෙන තැන්වල පාටි දානවට එහා ගිහිල්ලා ඉවර වෙලා කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් විදියට ඉඳගෙන හරි තැනට මේ රටේ ක්‍රිකට් ගන්න කටයුතු කරා. එතුමා ඒ හයිය දුන්නා. අවාසනාවට ඒක එතනින් එහාට ගියේ නැහැ. අපි දැනගන්න කැමති ඒ තත්ත්වෙට මොකද වෙලා තියෙන්නේ. ඒ වගේම ශේෂ්ත්‍රාධිකරණ හිටපු ගරු විනිශ්චයකාර චිස්සී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව අධීක්ෂණය කිරීමෙන් අනතුරුව එවකට තිබු කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරපු ඒ අලිසබ්‍රි මැතිතුමාගේ වාර්තාව 2024 ජනවාරි හිටපු ජනාධිපතිතුමාට බාර දුන්නු. හැබැයි මේ වෙන තෙක් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. අපි අහනවා ගරු වත්මන් ඇමතිතුමාගෙන් කෝචිත්සිරි වාර්තාව කැබිනට් එකට ගියාද? ඇයි යන්නේ නැත්තේ? කෝචිත්සිරි වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්නේ කවද්ද? ඇයි ගේන්නේ ප්‍රමාද? ඇයි මේ රටම බලාගෙන ඉන්න වෙලාවේ හමස් පෙට්ටියට දාලා මේ කල්ලියකට අවශ්‍ය විදියට කටයුතු කරන්න ඉඩ දෙන්නේ කියන කාරණාව? දැන් අද වත්මන් තත්ත්වයේ ගන්නකෝ මේ රටේ ක්‍රිකට් ගැන කතා කරුවා. මම අනිත් ක්‍රීඩා වලටත් එන්නම්. මේ රටේ මිනිස්සු ඉතාම ආදරය කරන ඉතාම උනන්දුවක් දක්වන ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව හින්දා මම ඉස්සෙල්ල මේ තොරතුරු ටික කියන්න කැමති. ශ්‍රී ලංකාව අද වෙනකොට ටෙස්ට් ක්‍රිකට් වල ඉන්නේ කීවෙනියට 6 වෙනි ස්ථානයේ ඉන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ශ්‍රී ලංකාව එක් දින ක්‍රිකට් වල ඉන්නේ අද 6 වෙනි ස්ථානයේ. T20 තරඟ වල ඉන්නේ 8 වෙනි ස්ථානෙට. මොකක්ද එතකොට ප්‍රයාල කරලා තියෙන්නේ? මොකද්ද කරලා තියෙන්නේ? මොකද්ද මෙයාල කරලා තියෙන්නේ? මෙයාල කරේ එක දෙයයි. මේ රටේ එන හැම දේශපාලන නායකයෙක්ම දැලට දාගන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයව දැලට දාගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්තයට පොරොන්දු දීලා පොළොන්නරුවේ ක්‍රීඩාංගණයක් හදනවා කියලා වෙලා මහවිජේ එතුමා ජනාධිපති එතුමාත් රවට්ටලා අද කැලෑ වල් වැහිලා ගින්න දිනවා. හඳුන්නෙත් එතුමා හිටපු කෝප් කමිටුවේ සභාපතිවරේ. අපි එතුමාට ගෞරවයක් තියෙනවා. අපි හිතනවා එතුමාට අන්දන්න පුළුවන් වෙන එකක් නැහැ කියලා. හැබැයි පෞද්ගලිකව මා විශ්වාස කරනවා මේ රටේ මේ මොහොත මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මැතිවරණයේ දිනාගෙන අනියම් සහයෝගයක් ආණ්ඩුවෙන් ලබා ගැනීමේ අරමුණින් හඳුන්නෙත් මෙතුමාවත් බිල්ලට තියලාද පොල්ලෙන්නේ පඹුරනනේ පඹුරන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න උත්සාහ කරනවා. මම මාතර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවට මාත් පෞද්ගලිකව කැමතියි. එහෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය මාතරට නෙමෙයි රත්නපුර හැම තැනටම හැදෙන්න ඕනේ. ගරු ඇමතිතුමා මේ කණ්ඩායමත් එක්ක මේ දූෂිත කණ්ඩායමත් එක්ක ඔබතුමා මේ අත තියෙන ක්‍රියාදාමය නිවරද කියන එක ගැන ඔබතුමා තවතුර හිතන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මාතර මිනිස්සු මටත් කීප දෙනෙක් කතා කරා, මම මේ ගැන කතා කරපු වෙලාවේ. නෑ, මාතර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන එකට අපි විරුද්ධ නෑ. හැබැයි මේ වෙලාවේ ප්‍රමුඛතාවයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ද? ගරු හඳුන්නෙත්තු මැතිතුමාට පුළුවන් වුණා නම් නාරන්දෙනිය සෙන්ට්‍රල් එකට, මුලටියනට, ඔය අකුරැස්සට, වැලිගමට පාසල් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න පුළුවන් ආකාරය පහසුකම් ටික දෙන්න. මං හිතන හඳුන් නැති මැතිතුමාට ඊට වැඩිය ලොකු ගෞරවයක් එයි. මේකේ තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයෙන් හිටපු ක්‍රීඩකයොත් අතලොස්සක්, හිටපු පරිපාලනයේ බොහෝ දෙනෙක් මේ ජාවාරමක නිරත වෙලා ඉන්නවා. ඔවුන්ට ඕන මේ බලය තියාගන්න විතරයි. ඔවුන් බලය ගත්තට පස්සේ හඳුන් නැති මැතිතුමාට අපි හිතන එහෙම නොවේවා. මේ කිදි වෙනවා නම් අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයර වෙච්ච දේම තමයි. මං හිතන්නේ අපි හිතනවා මේ කණ්ඩායම හැම වෙලාවෙම උත්සාහ කරන්න නියම නිවරදි ක්‍රමයේ ආරාමයේ වැඩ යන්න නෙමෙයි. දැන් රත්නපුර ගන්නකෝ කරු හඳුන්නෙත් එමෙතුමා. රත්නපුර නගරය ඕන් නෑම වසරේ කාල සීමාව තියෙනවා, ගම් වතුරේ සම්පූර්ණ යටුනේ. ඒක වෙනවා අද වෙනකන් උත්තරයක් නෑ. අන්න ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදලා තියෙනවා, මොනරෝල් ක්‍රීඩාංගණය, රත්නපුර ක්‍රීඩාංගණයක් හදුවගෙන අපි සතුටු වෙනවා. අර රත්නපුරට වැහලා රත්නපුර යට වෙන්න ඕනේ නෑ. දවස් දෙකක් රත්නපුරට වැහුවොත් ක්‍රීඩාංගණය යට වෙනවා. ක්‍රීඩාංගණය හදලා විවෘත කරලා එක මැච් එකක් ගහන්නුනේ සම්පූර්ණ විනාශ වෙලා ගියා ගම් වතුරට යට වෙලා. එහෙනම් මෙයාලට තියෙන උමනාව නිවැරදි දේ කරන්න නෙමෙයි. මෙයාලට තියෙන උමනාව නිවැරදි විදිහට මේ රටේ ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව නම්වන්න නෙමෙයි. මෙයාලට තියෙන එකම උවමනාව වෙන්නේ Tamanට හිතවත් කල්ලියක් හදාගෙන මැතිවරණ දිනලා මේක රැඳෙන්න. ඒ වගේම තමයි ඒ කරන ව්‍යාපෘති අරහා තමන්ගේ සාක්කුවට විශාල කොමිස් මුදල් දාගන්න. මම අහනවා, අභියෝග කරනවා රත්නපුරේ කොන්ද කෙලින් තියෙන ඔළුව දෙන එක දේශපාලනච්චේකට ලැජ්ජ නැතුව කියන්න පුළුවන් දේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් කියලා. නෑ, එක සාර්ථක ව්‍යාපෘතියක් නෙමෙයි, ගඟ පල්ලේ හැදලා තියෙන්නේ. ගඟේ වතුර හැමදාම වැඩි වෙනවා කියලා දැන දැන මේක හැදුවේයි. තමන්ට හිතෙන හිතන වෙලාවට ඕන දේවල් කරන්න පුළුවන් වෙන නිසා. සා මම පාසල් ක්‍රිකට් ගැනත් යම් කිසි කාරණා කීපයක් කියනවා. ගරු අග්‍රාමාත්‍යතුමියත් ඉන්නවා. ගරු අග්‍රාමාත්‍යතුමියනි, අපේ රටේ ක්‍රිකට් වැටිච්ච එකේ ප්‍රධානම කඩා වැටීමේ මර්මස්ථානය පාසල් ක්‍රිකට්. පාසල් ශේෂ්ත්‍රය තුළ ක්‍රිකට් ක්‍රීඩාව නන්නත්තර වෙන තැනට අද ඇවිල්ලා තියෙන්නේ. මම දැක්කා ඊයේ පෙරේදා පළවෙනිම කාරණා විදිහට ගන්න කැමති අවුරුදු 13න් 15 අවසන් මහා තරඟයේ තිබුණා කොළඹ DS සේනානායක විද්‍යාලයේ සහ අම්බලංගොඩ දේවපතිරාජ විද්‍යාලයේ. ඒ අවසාන තරඟයේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තමයි යොදාගෙන තිබුණේ. හැබැයි පෙරදින රාත්‍රියේ වැස්සෙනවා, ක්‍රීඩාංගණය වහලා නැහැ. උදේට දරුවෝ ටිකගෙන ක්‍රීඩා කරන්න, වැපිවිඳ ක්‍රීඩා කරන්න බෑ. දරුවෝ ටික පටවගෙන යනවා පානදුරට. පානදුරට ගිහිල්ලා ඉවර වෙලා දවල් 1ට විතර මැච් එක ගහන්න පටන් ගන්නවා. අර ගමකින් ආපු කණ්ඩායම ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසලකට එන්න තිබිච්ච අවස්ථාව වැහිලා යන්නේ මේ රටේ ක්‍රීඩා පරිපාලනයේ තියෙන දුර්වලකම නිසා. මේ සාමාන්‍ය දේ වගේම මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ පහුගිය වසරේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දරුවෝ, මම නම කියන්න, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසලක් සමග අවසන් පූර්ව තරඟයකට ඇඹිලිපිටිය යොදාගත්. ඒ විනිසුරුවරුන්ගේ තිබිච්ච දුර්වලතා නිසා, විනිසුරුවරුන් හරියට නියම අනුකූලව කටයුතු කරපු නිසා එදා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය වගේ ඉතාම ග්‍රාමීය ප්‍රදේශයේ දරුවෝ ඉන්න පාසලකට ඊළඟට ඉදිරියට යන්න තිබිච්ච අවස්ථාව හිමි වෙලා ගියා. එහෙමනම් පාසල් ක්‍රිකට් එක හදන්නේ නැතුව, පාසල් ක්‍රිකට් එකට බෝලයක් බැට් එකක් දෙන්නේ නැතුව, පාසල් ක්‍රිකට් එකේ මොකක්ද කරන්න ඕන කියන අවබෝධය නැතුව පාසල් ක්‍රිකට් එකේ බාර දීලා තමන්ගේ හෙංචයියෙක් කරහා, මම එහෙම කියනවා වක්කී, මොකද එයා වැඩ කරන්නේ එහෙමයි. එයා සම්පූර්ණම වැඩ කරන්නේ ක්‍රිකට් පාලක පාලනයක ඉන්න අයට උදව් කරනව හැර මේ පාසල් ක්‍රිකට් හදන්න නෙමෙයි. එයා පහුගිය කාලේ මං කමන්නේ, මම කියනවා මම කැමති නැහැ කියන රාජකීය විද්‍යාලේ විදුහල්පතිවරයා ඉන්න ගමන් පාසල් ක්‍රිකට් සංගමේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සභාපති, මේ සේරම ටික එයාගේ අතේ තියෙන්නේ. ඊට පස්සේ මේක විද්‍යාලේ විදුහල්පතිකම දාලා ගිහිල්ලා විභාග දෙපාර්තමේන්තුවේ, මම දන්නේ නැහැ ඒක නිවැරදිද කියලා, එමෙ ඉන්න පුළුවන්ද කියලා. ගරුවැමතුමා, විභාග දෙපාර්තමේන්තුවේ ඉන්න ගමන් ඒත් පාසල් ක්‍රිකට් එක බලන්නේ එතුමා. ඉතින් එහෙමනම් මේ කල්ලියක් වටේ මේක කරකැවෙන එකට උත්තරයක් හොයාගන්න ඇයි බැරි? අපි ජාතික ජනබලවේගේ ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙනවා මේ රටේ ක්‍රීඩාව නාමයෙන් මේ ජාවාරංකාරයෝ ටික ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන සම්මිශ්‍රලතේ කල්ලිය අනිකුත් ක්‍රීඩාව දැන් ෆුට්බෝල් ක්‍රීඩාව දැන් අද වෙනකොට පීපායකින් එන මුදල් නතර කරලා තියෙනවා. ඇයි? හේතුව අර ජස්වල් එකතු වෙලා අවුරුදු තුනක් දෙන්න බැරි වෙලා තියෙනවා විගණන වාර්තා ටික. කරපු දේවල් මොනවද කියලා මම හිටපු ඇමතිතුමෙක්ගේ මාමණ්ඩියකු සම්බන්ධ වාර්තාවක් තියෙනවා අපි දැක්කා. ඉතින් අද අනුර කුමාර දිසානායක මැතිතුමා එදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ඉදදී ඉඳගෙන මේ කතාව කතා කරා. අද එතුමා මේ රටේ ජනාධිපති. අද එතුමා කතා කරන්නේ නැහැ. එතුමට තීන්දුව තීරණ ගන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. එතුමගේ අමාත්‍යතුමා කතා කරන්නේ නැහැ. අද ඒක තමයි. ඇයි කියලා තමයි අපි අහන්නේ. ඇයි? ඔබතුමන්ලගේ කට වැහුණා පරණ හිටපු ඇමතිතුමන්ලටත් වැඩි ඉක්මනින්. අද ෆුට්බෝල් එක එහෙම විනාශ වෙලා යනවා. ෆුට්බෝල් එකේ එහෙම විනාශ වෙන්නේ මේ රටේ ෆුට්බෝල් එක ඉස්සරහට ගෙනියන. දැන් අද ලෝකේ රටවල් 200න් මම හිතන්නේ 196ටද කොහෙද අපි ඉන්නේ. සෝමාලියාව වගේ රටවල් දෙකක් තමයි අපිට පිටිපස්සෙන් ඉන්නේ. ඒ නිසා අපි අහනවා ගරු ඇමතිතුමනි, මම දැක්ක ජනාධිපතිතුමා චීනෙන් ඉල්ලනවා අන්තර්ජාල සූදු ඔට්ටුකරුවන් මට්ටු කරන්න ආධාර දෙන්න කියලා. ජනාධිපතිතුමා ඉල්ලුවා. මම කියනවා ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා චීනට යන්න ඕනේ නැහැ. ඔකට ශ්‍රී ලංකා ක්‍රිකට් නියාමනය කරන්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියාමනය කරන්න. මේ ඔය එක එක ජාතිය බෙට් කාර්යෝ ටික ඔක්කොම ටික ගෙදරයයි, මේක අවසන් වෙයි. හැබැයි ඒක කරන්නේ නැත්තම් එවෙන හානි අද ගොඩක් දුරදි ගිහිල්ලා. මෙරටේ පාසල් දරුවෝ, මෙරටේ තරුණ තරුණියන් විශාල පිරිසක් මේ සූදු දැලට අහු වෙලා තියෙනවා. එහෙමනම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ නැතුව පහුගිය කාලේ මේ Tamanට ඕන ඕන විදියට නටන්න හදපු ඒ කණ්ඩායමට අවශ්‍ය විදියටම නටන්න දෙන්න එපා කියලා කියනවා. දැන් ශ්‍රී ලංකා කියන්නේ මෑතකදී සිදු කළ ව්‍යවස්ථා සංශෝධනය කරන ගරු ඇමතිතුමාට කියනවා. මේක ඇමතිතුමා දන්නවා. හැබැයි මේක මාධ්‍ය තුල කියන්නේ නැහැ. මේ රටේ මිනිස්සු මේක දන්නේ නැහැ. ඒ ආකර්ෂණීය යෝජනාවක් ගෙනාවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා 147ක් ඡන්ද තිබුණා පහුගිය කාලේ. ඒ 147 60කට අඩු කරනවා කියලා ප්‍රකාශයක් කරා. ඒක හොඳයි. ඒක මේ රටේ හැම කෙනාම කැමති මේ කණ්ඩායම මේ ජාවාරංකාරයෝට ගෙලවන්න පුළුවන් කියලා. නෑ, ඒක ඒව නෙවෙයි. ඊට වැඩිය ලස්සනට ප්ලෑන් කරලා ගහපු ගේම් එකක්. 147 60ට අඩු කරලා බලන්න. මම නිකමට අහනවා මේ පිළිබඳ අවබෝධයක් තියෙන අයට කල්පනා කරන්න. මේ යෝජනාවේ දැන් උදාහරණයක් විතර ගත්තොත් දිස්ත්‍රික් සංගම් 22ක් තියෙනවා. ඒ 22 ඡන්ද 22ක් තියෙනවා. මම අහනවා මේ දිස්ත්‍රික් සංගම් වලින් බොහොමයක් සියල්ල කියලා කියන්න මේ බොහොමයක් අද මේ මොහොතේ කරු ඇමතිතුමා දේශපාලනඥයෝ තමයි ඉන්නේ මේ සභාපතිවරු විදියට. මේ පාර්ලිමේන්තුවේ මම හිටපු මන්ත්‍රීවරු, හිටපු ඇමතිවරු සමහර සංගම් වල ඉන්න ඇවිදින්න බෑ. ඇමතිතුමාට ඇවිදින්න බෑ. සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හයිය දෙන්න, සභාපතිතුමාට හයිය දෙන්න. මේ සංගම් වල ඉන්න නිලධාරී මම පහුගිය මේ වගේ විවාදයකදී සභාගත කරා 147 දෙනෙක් ක්‍රිකට් ආයතනින් වැටුප් ගන්න කට්ටිය ඉන්නේ. ක්‍රිකට් ආයතනෙ වැටුප් ගන්න මිනිහා ඉතින් අනිවාර්යයෙන්ම ක්‍රිකට් ආයතන උදව්ක දැන් රත්නපුර ගත්තොත් එහෙම රත්නපුර නිලවරණේ තියාගන්න බෑ. අපි රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඳන් මේකේ රත්නපුර ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායමක කතා කරා. දැන් රත්නපුර එක දිනා ගන්න බැරි නිසා රත්නපුර දිස්ත්‍රික් නිලවරණේ රත්නපුරේ තියන්නේ නැතුව කොළඹට ගේනවා. සංගම් නිලධාරී කොළඹට එන්න කියන කොළඹ තියන. ඇයි? ගේමක් ගහන්න පුළුවන්ද? අපි බලමු ගේමක් ගහන්න පුළුවන් වේද කියලා ඉවර වෙලා. ඒ නිසා මේ තමන්ගේ යෝජනා ක්‍රියාත්මක කරගන්න මේ සම්පූර්ණම මේ ගැන අහලා තියෙන ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ මිනිස්සු අඳලා මං හිතන්නේ දේශපාලන අධිකාරියත් එකතු වෙලා තවදුරටත් බලය ලබා ගන්න කරන ක්‍රියාවක් කියන එක මම මේ වෙලාව විශේෂයෙන් මතක් කරලා දෙන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කැමතියි මෙන්න මේ කාරණාව අපේ ගරු ඇමතිතුමාගෙන් දැනගන්න. දැන් පහුගිය කාලේ මුදල් කමිටු විගණන කමිටු වාර්තා අනුව විගණාධිපතිතුමාගේ වාර්තා අක්‍රමිතා පිළිබඳ විශාල වශයෙන් හෙළිදරව් කරා. ඒ ගැන කිසිම පිළිතුරක් නැහැ. ඒකට ගත්තේ ක්‍රියාමාර්ගයක් නැහැ. ඒ වගේම ඒ ගැන මම ඉල්ලීමක් කරනවා. පාරිශුද්ධතාවයක් තියෙනවා නම් 2016 අවුරුද්දේ ඉඳලා 2024 වෙනකන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ව්‍යවහාරික විගණනයක් කරන්න පුළුවන් නම් අන්න නියමිත සියලු තොරතුරු ටික ගන්න පුළුවන් වෙයි. සා මම අහනවා දැන් මේ නිලවරණයක් ඇඳවල තියෙනවා. මේ නිලවරණේ මේ මාස 31 තියෙනවා කියලා කියනෝ. මේ සඳහා 2024 12-20 දින සම්මත කරගත් යෝජනාව අතර මාධ්‍යයට කියන තව කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි ඒ සංශෝධන අංක 7H ගරු ඇමතුමා. ඒකේ තියෙනවා මෙම සංශෝධනයට අනුව මෙන්න මේක ඉතාම වැදගත්. මේ සංශෝධනයට අනුව වසර 15ක කාලයක් තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ හෝ විශේෂ කමිටුවක වසර 2ක නියෝජනයක් නොමැති කිසිවෙකුට නිලතල සඳහා ඉදිරිපත් වීමට නොහැකිය. මේක කොහෙවත් කිව්වේ නැහැ. ඒ කියන්නේ ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් මේකේ හිටපු සෙට් එකට විතරයි. මේකේ රහදන්න කට්ටියට විතරයි. අලුතෙන් ක්‍රිකට් වලට ආදරය කරන කිසි කෙනෙකුට එන්න බෑ. සා මේක දන්න නිසා තමයි රොෂාන් වහනා මැතිතුමා මාතර ක්‍රීඩාංගණය ගැන ප්‍රකාශයක් කරන්නේ. එතුමර කොන්දක් තියෙනවා. එතුමා මේ රටේ ක්‍රිකට් වලට ආදරය කරන මිනිස්සෙක්. එතුමා මේ තමන්ට පුළුවන් විදියට ජාත්‍යන්තරයේ සහයෝගය අරගෙන මේ රටේ ක්‍රීඩාවට සහයෝගයක් දෙන කෙනෙක්. ඒ හින්දා මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියනවා ගරු ඇමතිතුමාට මේක පැත්තකට කළ බලාගෙන ඉන්න බෑ. ඇයි මේ ඇවිල්ලා අවුරුදු 15ක් මේක විධායක සභා නියෝජනය කරන කෙනෙකුට හැර අලුතෙන් වෙන කෙනෙකුට එන්න බෑ කියලා කියන්නේ මොකද්ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී? මේක අයිතිවාසිකම් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මේවට අහයිය දෙන්න නම් මේ රටේ බුද්ධිමත් උගත් බහුතර පිරිසක් ඉන්න මේ ආණ්ඩුවේ මම හිතනවා ඇමතිතුමාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි සතුටු වෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය දිනක පැවැත්වෙච්ච කල්තබීමේ විවාදයේදී ජාතික ජනබලය වේගේ නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කරා. ඒ මන්ත්‍රීවරු අවංකව සද්භාවයෙන් මේ රටේ ක්‍රිකට් ආයතනය මේ දූෂිතයි කියන කාරණාව මේ කරන දූෂණය ගැන හෙළිදරව් කර අපි සතුටු වෙන දේශපාලන පක්ෂපාඩ ભેදයකින් තොරව මේ රටේ ක්‍රීඩාවට ආදරය කරන මිනිස්සු විදියට මේ මැදිහත් වීම සම්බන්ධව. එනිසා ගරු ඇමතිතුමනි මේ සංශෝධන ඉතා උපක්‍රමශීලීව සම්මත කරගෙන මේක ඉතාම අසාධාරණ ක්‍රියාවක් මේ මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියන එක මම ඔබතුමා නැවත නැවතත් මතක් කරනවා. මේ ගැන ඉතාම වගකීමෙන් ඔබතුමාගෙන් පිළිතුරක් අපි අද දින බලාපොරොත්තු වෙනවා. ඊළඟට මෙන්න මේ කාරණාව ගැන ගරු ඇමතිතුමනි ඔබතුමාගෙන් මම ඍජුව පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා පනතේ 51 අයන්න වගන්ති අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඒ ශ්‍රේණියට යටත් වෙන සංගමයක්. එහිදී එම සංගමේ භාණ්ඩාගාරිකවරයාට තිබිය යුතු සුදුසුකම් ඔහු චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනි. මනිවරදී කියලා හිතනවා ඔබතුමා මම වැරදි නම් කියන්න. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 12 වෙනි මාසේ 22 දින 2023 12 වෙනි මාසේ 20 වෙනි දින පැවති විශේෂ මහසභා රැස්වීමේදී එම තනතුර සඳහා වරලත් ගණකාධිවරයේ චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක් වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරනවා සංශෝධනය කරනවා ජාත්‍යන්තර සම්මේලනයකට සහභාගී වෙනවනම් ඒ ජාත්‍යන්තර සම්මේලනයේ සහභාගී වීම හේතු කොටගෙන ඒ අදාළ අධ්‍යාපන සුදුසුකම අහෝසි කරන්න කියලා ව්‍යවස්ථාව සංසහ. හරියට මට මේක දැනෙන්නේ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු වෙන්න බැරි වුණාම ඇමරිකානු පුරවැසිභාවය අහිමි කරන්න අකමැති වුණාම එතුමා ව්‍යවස්ථාව සංශෝධනය කරා වගේ. අර විමල් වීරසිංහ මහත්තයල එහෙම කෑගලා අත උස්සලා ව්‍යවස්ථාව සංශෝධනය කළ තමයි බැසිල් පාර්ලිමේන්තුවට. ඒ වගේම සුජීව කොටලියද්ද මේකේ සදාකාලික භාණ්ඩාගාරික කරන්න ඕන නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කළා තියෙනවා. මම ඒක ඔබතුමාලා කරපු එකක් නෙමෙයි. හැබැයි ඔබතුමාට පුළුවන් මේක දැන් වහලා දාන්න. ඔබතුමාට පුළුවන් මේ පහුගිය කාලේ මේ ජාවාරණයට සහභාගී වෙච්ච ඒ හයිය දීපු උදවිය මේ කරන ක්‍රියාදාමයේ නිරුත්තරයක් හොයන්න. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2024 මැයි 3 කැසට් පත්‍රයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විග්‍රහණය කරන ලද මූල්‍ය වාර්තා අද දින වන විට සමාජිකයන් වෙත හෝ අමාත්‍යාංශය වෙත යොමු කරලා නැහැ. ඒ අනුව 4-3 ඉදි 90 ඉදිරි මැතිවන්නේ සඳහා විධායක සභාවේ ඉන්න කිසි කෙනෙකුට ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් වෙන අයිතියක් නැහැ, නිලබලයක් නැහැ. අපි මේ වෙනුවෙන් අධිකරණයට යනවා. ඔබතුමා පිළිතුරක් දෙයි කියලා බලන් හිටියේ, ඔබතුමා සති දෙකකින් උත්තර දෙනවා කියලා, ඔබතුමාගේ උත්තරය ආවේ නැහැ. අපි මේ වෙනුවෙන් අධිකරණයට යනවා. මේ කණ්ඩායමට මොනම හේතුවටවත් ඉන්න හැකියාවක් නැහැ, නාම යෝජනා බාර දෙන්න අවසරයක් නැහැ. ඒ නිසා ඊට කැසට් පත්‍රයේ දෙවන කොටසේ 8 වන පගන්ති 90 ශ්‍රී ලංකා ක්‍රිකට් විග්‍රහ වාර්තාව අදාළ කාල සීමාව තුළ විග්‍රහාධිපතිවරයා වෙත යොමු කර නොමැත. එබැවින් 2025/3/31 දිනට යොදා ඇති 2025-27 නිලවරණය තුළින් වර්තමාන විධායකකම නිලධාරීනට ඉදිරි වසර දෙක සඳහා පත්වීමට අවසර නොමැත. අපි මේ කාරණා පාර්ලිමේන්තුවේ සභාගත කරනෝ, මේ කරුණු සභාගත කරනෝ වගේම අපි මේ වෙනුවෙන් ගරු අමැතිතුමා වත්මන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඍජු පිළිතුරක් ලබා දීලා මේ දූෂිත කණ්ඩායම මෙතනින් නිවරදි. ඒක ජාතික ජනබලවේගයේ ඔබතුමාලගේ හිතවත් පිරිසක් වෙන්න පුළුවන්. පිරිසිදු මිනිස්සු ටිකට මේක දෙන්න, මේ අහුරලා තියෙන ඒ වැට නිරාවරණය කරන්නේ නැත්නම් අපි මේ රටේ ජනතා විශ්වාසය දෙන එකම තැන විදිහට අධිකරණයට යන්න සූදානම්. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් පොලිස්පතිතුමා, හිටපු පොලිස්පතිතුමා මේ වෙනකොට හොයාගන්න නැහෙනි. හිටපු පොලිස්පතිතුමත් මේ ක්‍රිකට් බෝඩ් එකේ ෆේලිස්ට් එකේ ඉඳලා තියෙනවා. මේ වார்த்தාව ඒක එලි දැක්කුනේ මේ ඊයේ පෙරහිත තමයි මේකත් ඇංගිලා තිබුණේ. එතුමා ගැන තියෙන මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මාසකට රුපියල් ලක්ෂ 1000ක්, ඒ විතරක් නෙමේ පෙට්‍රල් ලීටර 200ක්, ලැප්ටොප් එකක්, මොබයිල් ෆෝන් එකක් ලබා දීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය අරගෙන තුනේ. මේ හාදෙන්ට දාපව මේ 2000 මේ 25 මාර්තු 31 එන්න දෙන්න හදන්නේ. පොලිස් මේ කරන ජඩ වැඩ ටික වහගන්න ඉටු පොලිස්පත්තු වාට දීපු
අල්ලස්. You have 2 more minutes.
ඔව් මේ දීලා තියෙන මේව අල්ලස් නෙමෙයිද කරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ වෙනුවෙන් අපරාධ නීති අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? ඒ හින්දා මම කියනවා පොලිස්පත්තුමා අල්ලනවා වගේම පොලිස්පත්තුමා හොයනවා වගේම මේ කණ්ඩායමත් මේ අල්ලස් දීමේ වරදට අනිවාර්යයෙන්ම අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. එසා මේ වගේ රටේ පොලිස්පතිර පඩි ගෙවලා තෙල් ගහලා දීලා ලැප්ටොප් දීලා දුරකථන දීලා තමන්ගේ ජඩ වැඩ ටික වහගෙන නැවත මැතිවරණයකට යන්න ඉඩ දීලා මේ කැබිනට් මණ්ඩලයට බලන් ඉන්න මං හිතන්නේ සුද්ධවත් අයිතියක් නැහැ කියන කාරණාව මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරලා දෙනවා. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා කරු මේ ක්‍රිකට් ගැන මං හිතන්නේ මීට වැඩිය මම කතා කරන්න මගේ කාලේ තා පොඩි වෙලාවයි තියෙන්නේ. කාලේ යොමු කරන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ක්‍රීඩා අමාත්‍යාංශය තියෙනවා මොන හරි ක්‍රීඩා සංගමයකට යම් කිසි අසාධාරණයක් වුණාම ගිහිල්ලා ඇපීල් කරන්න තැනක්. ඒ අභියාචනා කමිටුව අද නිශ්ශබ්ද වෙලා තියෙනවා. ගරු ඇමතුනි, මම මේ ડોකියුමන්ට්ස් එක මේ සභාගත කරනවා. පෞගිය අවුරුද්දේ කළුතර PCC කළුතර ක්‍රීඩා සමාජයේ යම් අසාධාරණකමක් හේතු කොටගෙන ගිහිලි වෙලා අභියාචනයක් කරනවා. ඒ අභියාචන කමිටුව සති දෙකකින් එකට පිළිතුරු ලබා දෙනවා. සති දෙකකින් පිළිතුරු ලබා දෙනවා. මම මේ සියලු ලිපි සභාගත කරනවා. පිළිතුරු ලබා දීලා ඉවර වෙලා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පස්සේ නැවත වතාවක් මේ කරුණු කාරණා එක්කම ගිහිල්ලා ඉවර වෙලා ආපහු අභියාචනාවක් කරනවා. හැබැයි අර දීපු අභියාචනා තීන්දුව හිටපු 1124 අධිකරණ විශ්‍රාමලත් අධිකරණ විනිසුරු වරුන් ලබා දීපු තීන්දුව අභියෝගයට ලක් කරන්න බැරි නිසා දැන් අලුත් මේ මාස 7ක් වෙනවා. ඒ අභියාචනාවට පිළිතුරක් දෙන ඉස්සෙල්ලකට සති දෙකෙන් දෙනවා. ඒ සති දෙකෙන් දීපු පිළිතුරම තමයි මේකට දෙන්න ඕන. හැබැයි දැන් අභියාචනා
මණ්ඩලයේ මට
කාලය ලබා දෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගායන්ත කරුණාදී තිලක විපක්ෂ සමිතියක්. ඔව්. ඒ නිසා මම අවසන් කරනවා ඉතා ඉක්මනින්. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා අපේ රටේ මෝටර් ස්පෝර්ට්ස්, නෙට්බෝල් දුනු විදීම, මම එදා අපිත් එක්ක විශේෂයෙන්ම බරයිසිලීමේ මෙඩල් 13ක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ කණ්ඩායමත් එක්ක හිටපු ඇමතිවරයෙක්වත් වත්පන් ඇමතිරයෙක් වචනයක් කතා කළා නැහැ. ඒ නිසා මං හිතනවා මේ අමාත්‍යංශයේ කරාටේ ක්‍රීඩාව මල්ලවපුර සංගමය වගේ විශේෂම පාපන්දු සංගමය මං කියපු කාරණු කාරණා මේ කාලේ නැති නිසා මම මේ සියල්ල සභාගත කරනවා ඉදිරි ප්‍රයෝජනය සඳහා. මම අවසන් කරන වෙලාවේ කියනවා ගරු ඇමතුමනි, ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි, මම ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මෙවැනි තත්ත්වයක් උඩ මේ නුසුසුසුකම් තියෙන කණ්ඩායමට මේ මැතිවරණ ඉල්ලන්න ඔබතුමා අමාත්‍යවරයා විදියට ඉඩ ලබා දෙනවද? දෙවැනියක ඔබතුමාගේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට හැම සංගමයකින්ම මහවිශාල චෝදනාවක් තියෙනවා. එතුමාට හිතවත්කම් පාන, එතුමන්ට ඒ අවශ්‍ය සන්තෝෂම් දෙන කණ්ඩායම විතරයි සලකන්නේ. සා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ වෙනකොටත් අර ගොඩලියද්ද මහත්තයාට ක්‍රීඩා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික විදිහට ඉන්න අවශ්‍ය ලිපියට අත්සන් කරලා තියෙනවා, නිලභාවය ලබා දීලා තියෙනවා. එහෙමනම් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කිනුත් මේ රටේ ජනතා බලාපොරොත්තුවේ පාරිශුද්ධතාවයට කැළලක් මේ වෙනකොටත් වෙලා
තියෙනවා.
සා මම කියනවා අපේ රටේ ක්‍රීඩාව නගා සිටවන්න, අපේ රටේ තාරුණ්‍යයට වග කියන්න, ඔබ පොරොන්දු වෙච්ච ඒ පොරොන්දු ටික මේ රටේ ජනතාව ඉස්සරහා ක්‍රියාත්මක කරන්න, මේ ජඩ වැඩ කරන මංකොල්ල කන කණ්ඩායම වලට නැවතත් ඉසෝසවන්න දෙන්න එපා කියන ඉල්ලීම කරමින් කරු ඇමතුමා, අද දිනේදී මේ රටේ ක්‍රීඩාවට ආදරය කරන, මේ රටේ තාරුණ්‍යයට ආදරය කරන අමාත්‍යවරයෙක් විදියට මේ සඳහා සාධනීය පිළිතුරක් ලබා දෙයි කියලා විශ්වාස කරමින් මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වීම මගේ වචන කීපයක් අසන්න බොහොම